ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
පසුගිය දිනවල ඇමරිකාවේ පැවති ගබ්සා නීතිය නීත්‍යානුකූල නොවන බවට හඳුනා ගැනීමත් සමගම ලොව පුරා ඒ සම්බන්ධ විශාල කතාබහක් ඇති වුණා කියලා ඔබට මතක ඇති. කාන්තා අයිතීන් සුරකින සංවිධාන මෙන්ම බොහෝ පිරිස් රැලි සංවිධානය කරමින් ඊට විරුද්ධව හඬ නැගීමක් සිදු කළා. ඊට සමගාමීව ගබ්සාව සඳහා කාන්තාවන්ට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් මෙල්බර්න් නුවරත් දහස් ගණන් දෙනා වීදිබස සිය විරෝධය පළ කරනු අපි දුටුවා. ඉතින් මේ ගබ්සා නීතිය කියන්නේ ලෝකෙ වරින් වර මතුවී කතාබහට ලක්වන විවිධ විවේචනවලට ලක්වන ප්‍රධාන පෙළේ ගැටලුවක්. අද SBS සිංහල ගුවන් විදුලියෙන් අපි සූදානම් වන්නේ මේ ගබ්සාව සහ උපත් පාලනය පිළිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ කාන්තාවකට ලබාගත හැකි පහසුකම් මොනවද, ඒ සඳහා ඇති අයිතීන් මොනවද කියන කාරණය පිළිබඳ ඔබට වැදගත් සාකච්ඡාවක් ගෙනෙන්නයි. ඒ සඳහා අපාද දවසේ මෙල්බර්න් සිට සම්බන්ධ කරගන්නේ වෛද්‍ය මංජුලා රත්නභාරතී මහත්මිය. අයිබෝවන් වෛද්‍යතුමියනි.
අයිබෝවන්,
මුලින්ම මම දැනගන්න කැමති මේ ඔස්ට්‍රේලියාවේදි කාන්තාවකට උපත් පාලනය සම්බන්ධව තිබෙන වත්මන් මෙඩිකල් ප්‍රැක්ටිස් එක, ඒ කියන්නේ වෛද්‍ය භාවිතය කුමක්ද කියලා.
දැන් මෙහෙමයි අතිනි, ඔස්ට්‍රේලියාවේදී ඒ කියන්නේ කාන්තාවකට ප්‍රධාන වශයෙන් උපත් පාලනය, එහෙම නැත්නම් එයාගේ ෆර්ටිලිටි එක රෙගුලේට් කරනවා කියන එක එයාගේ මූලික අවශ්‍යතාවයක්. සහ එතනදී ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ එයා, මයි බොඩි මයි වේ කියන විදිහට තමයි ඒක යන්නේ. එතකොට ඒ ප්‍රැක්ටිස් එකේදී ඒ කියන්නේ අපිට ෆ්‍රීලි අවේලබල් නෑ උපත් පාලන පෙති. මොකද ඒකට හේතුව ඒක වෛද්‍යවරයෙක් හරහා තමයි අනිවාර්යයෙන්ම අනුමත කරගන්න ඕනි ස්ක්‍රිප්ට් එකක්. ඒකට හේතුව තමයි මොකද අපි උපත් පාලනයේදී පාවිච්චි කරන හෝමෝන ඊළඟට වෙනත් ක්‍රම හැමෝටම හරියන්නේ නැහැ. ඒ පුද්ගලයාට අවශ්‍ය විදිහට තමයි ඒක දෙන්න ඕනි. ඒ පුද්ගලයා කැමති විදිහට, ඒ කියන්නේ කාන්තාව කැමති විදිහට, සහ එයාගේ එයාට අතිශය සෞඛ්‍ය ආරක්ෂිත විදිහට තමයි ඒක ලබා දෙන්නේ. ඉතින් එතකොට හැමතිස්සෙම එයාට උපත් පාලන ක්‍රමයකට, එහෙම නැත්නම් එයාගේ ෆර්ටිලිටි එක රෙගුලේට් කරන්න ඕන නම් එයා වෛද්‍යවරයෙක් හමු වෙන්නම ඕනි. ඒක තමයි ඔස්ට්‍රේලියාවේ තියෙන ප්‍රැක්ටිස් එක. දරුවෙක්ට තව දරුවෙක් බිහි කරන්න බෑ. ඒක වළක්වන්න තමයි ඒ කියන්නේ මේ ෆර්ටිලිටි රෙගුලේෂන් කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඊට අමතරව අපි හිතමු කෙනෙක් සෙක්ෂුවල් ක්‍රයිම් එකකට, එහෙම නැත්නම් දූෂණයකට ලක් වෙලා ගැබ් වෙනීමක් හරි මොනවා හරි වුණොත් ඒ වගේ දෙයක් වළක්වන්න ක්‍රමත් තියෙනවා. ඊට අමතරව මේ රෙකෝඩ් කීපින් එක කරනකොට, ඒ කියන්නේ මේක නිකන් නෙමෙයි කරන්නේ, අපි දරුවගේ ඒ කියන්නේ එන කාන්තාවගේ වයස විශේෂයෙන්ම සැලකිල්ලට භාජනය කරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට සල්ප උදාහරණයක් ගත්තොත් අවුරුදු 18ට අඩු නම් එතකොට එයා දරුවෙක් විදිහට ගණන් ගන්නේ. නමුත් ඒගොල්ලන්ට උපත් පාලනය කිරීමට අවශ්‍ය නම් ඒ කියන්නේ ඒ ස්ක්‍රිප්ට් එක වෛද්‍යවරයා දෙනවා. එතකොට ඒ දෙනකොට අපි විශේෂ සැලකීමක් කරනවා, මෙයා මේ ස්ක්‍රිප්ට් එක ඉල්ලන්නේ උපත් පාලනය කිරීමටද, නැත්නම් ගොඩක් වෙලාවට දැන් පිල් එක වගේ එක එහෙම අපි ඔය කුරුලෑ වගේ ඇක්නි කියන කන්ඩිෂන් එකේදීත් අපි දෙනවා. ඒකටද ඉල්ලන්නේ, ඊළඟට මෙයාට පාර්ට්නර් කෙනෙක් ඉන්නවද, එතකොට ඒ පාර්ට්නර්ගේ වයස කොච්චරද, මොකද විශේෂයෙන් මේක බලපාන්නේ අවුරුදු 18ට අඩු අයට. එතකොට පාර්ට්නර්ගේ ඒ කියන්නේ වයස එයාට වඩා අවුරුදු 2කට වඩා වැඩි නම් එතනදී අපි පොඩ්ඩක් බලනවා දරුවා සෙක්ෂුවල් හැරස්මන්ට් එකකට ලක් වෙනවද, ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒ වගේ දේවල් අදාළ ආයතන වලට කතා කරලා කියන දේවල් පවා සිද්ධ වෙනවා. එතකොට ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක හරහා, ඒ කියන්නේ මේක ෆ්‍රීලි අවේලබල් නැති නිසා සහ වෛද්‍යවරයෙක් හරහා යන නිසා විශේෂයෙන්ම දරුවන්ව ආරක්ෂා වීමේ සිද්ධියකුත් මෙතන විශේෂයෙන්ම සිද්ධ වෙනවා.
ඔව් වෛද්‍යතුමනි, ඒ වගේම අපි දැනගන්න කැමති ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ මේ වන විට ගබ්සාව සම්බන්ධව පවතින ක්‍රමවේදය කුමක්ද?
හරි, ගබ්සාව කියන එක ඔස්ට්‍රේලියාවේ ලීගල්. මොකද සමහර රටවල් වල ඒක ලීගල් නැහැ, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ගබ්සාව නීතිගත නැහැ. නමුත් ඔස්ට්‍රේලියාවේ නීතිගතයි. අවශ්‍ය ඕනිම කෙනෙක්ට ගිහිල්ලා පළපුරුදු වෛද්‍යවරයෙක්ගෙන් ඉතාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම යටතේ ගබ්සාවක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මම දන්න විදිහට ඔස්ට්‍රේලියාවේ හැම ප්‍රාන්තයකටම දිව කවුරු හරි කාන්තාවක් හිතනවා නම් මට දැන් මේ මොහොතේ දරුවෙක් හදන්න බෑ කියලා, එයා වෛද්‍යවරයෙක් ගාවට යන්න අවශ්‍යම නැහැ. එයාට පුළුවන් ළඟම තියෙන ගබ්සා ආයතනයකට, ඒ කියන්නේ ඕගොල්ලන් Google කරාම abortion centers කියලා, ඕනි තරං ඇබෝ තමුන්ගේ අවට තියෙන ඇබෝෂන් සෙන්ටර් සම්බෙනවා ඒවට කෝල් එකක් දීල සමහර ඇබෝෂන් සෙන්ටර්ස් කියනවා ඩොක්ටර්ගෙන් රිෆරල් එකක් අරන් එන්න සමහරලාට සමහර ඉන්වෙස්ටිගේෂන්ස් ඒ කියන්නේ ඇත්තටම ගැබ් බරගෙනද ස්කෑන් එක ඒ වගේ කීපයක් තියෙනවා ඒ කියන්නේ රුධිර පරීක්ෂණ කීපයක් තියෙනවා කරගෙන එන්න ඕනි ඒගොල්ලෝ ඉල්ලනවා සමහර ඒවා සමහර ඒවා නම් අවශ්‍ය නැහැ එතනින්ම ඒගොල්ලන්ම කරනවා එතන වෛද්‍යවරු ඉන්නවා ඉතින් එතකොට කාන්තාව කැමති එකෙනෙ ගම්සාවත් ක්‍රම දෙකක් තියෙනවානේ මෙඩිකල් ටර්මිනේෂන් සර්ජිකල් ඒ මෙඩිකල් කියන්නේ පිල් එක දීලා කරන එක. එතකොට සර්ජිකල් ටර්මිනේෂන් එක කියන්නේ ඔපරේෂන් එකකින් කරන එක. ගාන්තාව කැමති මොන විදිහටද? හැබැයි වෙණීති තියෙනවා. ඒ කියන්නේ සති 9කට කලින් නම් විතරයි මෙඩිකල් ටර්මිනේෂන් එක පුළුවන්. සති 9න් පස්සේ ඩෙෆිනිටිව් ශල්‍ය කර්මයක්. මොකද ඒක හරි රිස්ක් එකක්. මේ මෙඩිකලි කරන්න බෑ. එතකොට මේ ශල්‍ය කර්මයකදී කරන ගබ්සාව ප්‍රාන්තෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම වික්ටෝරියා වල සති 24 වෙනකන් ශාලේ කර්මයකින් කරන්න පුළුවන්. 24න් පස්සෙත් කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරයෙක් වෛද්‍යවරු දෙන්නෙක් එකඟ වෙන්න ඕනි ඒක කරන්න. ඒ කියන්නේ එහෙම සිද්ධියක් තියෙනවා. අනිවාර්යෙන් මේක රෝහලකයි කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ගබ්සා කරන ආයතනවල නෙමෙයි රෝහලක තමයි ඒක කරන්නේ. ඊළඟට කැන්බරා වල විශේෂයෙන්ම කැන්බරා වල ශාලේ කර්මයක් කියන්නේ සති ගණක් නැහැ. At any point of time 27 28 30 ගණන් වලදී උනත් ටර්මිනේෂන් එක කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මෙහෙදි පිළිගන්නේ කලලය එහෙම නැත්නම් දරුවා කුස තුල ඉඳද්දී පෙකිනිවලෙන් වෙන් වෙලා නැති වෙලාවේදී අම්මට තීරණය කරන්න පුළුවන් ඒක තියාගන්නවද නැද්ද කියන එක. හැබැයි ඒ කියන්නේ දරුවෙක් බිහි කරාට පස්සේ දරුවාගේ ඩිසිෂන්ස් ඒ විදිහට අම්මට ගන්න බෑ. ඒ වගේ සිටුේෂන් එකක් තියෙන. ඊට අමතරව නිව් සවුත් වේල්ස්, බ්‍රිස්බේන් සහ පර්ත් වල තියෙන සති 22, ඊළඟට ටැස්මේනියා සහ නෝදර්න් ටෙරිටරි ඒ දෙකේ ගොඩක් වෙලාවට යන්නේ සති 16. ඒ තමයි මේ ගබ්සාව ඒ කියන්නේ ශාලේ කර්මකින් කරන්න පුළුවන් එක. එතනින් එහාට ඒක විශේෂඥ වෛද්‍යවරුන්ගේ තීරණයක් වෙන්නේ.
ඔව් අපි අවසාන වශයෙන් කතා බහ කරමු ඕස්ට්‍රේලියාවේ මේ උපත් පාලනය සහ ගබ්සාව සම්බන්ධව ඇති ක්‍රමවේදයන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ශ්‍රී ලංකේය ප්‍රජාවට බලපාන්නේ කොයි ආකාරයකින්ද?
ඔව් අතිනි එතනදී මට කියන්න වෙන අපිට ඒ කියන්නේ මෙතන ලොකු කල්චරල් ඩිෆරන්ස් එකක් තියෙනවා. අපි වෛද්‍යවරු විදිහට ලංකාවේදී ප්‍රැක්ටිස් කරපු කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක නෙමෙයි ඔස්ට්‍රේලියාවේදී තියෙන කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක. දැන් උදාහරණයක් විදිහට ලංකාවේදී අපි දැනගත්තොත් දරුවෙක් ගැප් ගත්තයි කියලා අපි අනිවාර්යයෙන්ම දෙමව්පියන් දැනුවත් කරන්න ඕනි. ඒක තමයි රූල් එක. ඒ කියන්නේ ලංකාවේ කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක. නමුත් මෙහි එහෙම එකක් නැහැ. මෙහිදී උදාහරණයක් විදිහට දැන් අපි හිතමු මෙහි වෙන් වෙන්නේ අවුරුදු 13ට වඩා වැඩි ගෑනු ළමෙක් ඇවිල්ලා එයාට පිල් එක ඉල්ලුවොතින් එයා කිව්වොතින් එයාගේ ගෙදර අම්මලට කියන්න එපා කියලා මට නොකිය ඉන්න පුළුවන්. ඒයි කියලා අම්මලට මට විරුද්ධව නීතිමය වශයෙන් පියවර ගන්න බෑ. මොකද මෙහෙ පිළිගන්නේ අවුරුදු 13න් පස්සේ ළමයා මයින කෙනෙක් වුණාට එයාට එයාගේ ඩිසිෂන්ස් එයාගේ සිරුර ගැන ඩිසිෂන්ස් ගන්න පුළුවන් කියන එක. මොකද මෙහෙදි අවුරුදු 13 වෙනකොට ළමයින්ට ප්‍රජනක විද්‍යාව උගන්වන ළමයි දන්නවා දරුවෙක් බිහි වෙන්නේ කොහොමද, ලිංගික හැසිරීමක් කියන්නේ මොකද්ද, ඒකෙන් දරුවෝ බිහි වෙන්නේ කොහොමද, ඒ සියල්ල ළමයි දන්නවා. ඉතින් එතකොට ළමෙක් ඇවිල්ලා පිල් එක ඉල්ලන්නේ ඒව දැනගෙන ගොඩක් වෙලාවට. එතකොට ඒ කියන්නේ අපි ඒක දෙනකොට ගිලි කම්පිටන්සි කෝඩ් කියලා එකක් තියෙනවා. අපි ඇසෙස් කරලා බලනවා ළමයාගේ නොලෙජ් එක මොකද්ද කියලා. ඇයි මේක ගන්න, මේක නොගත්තොත් කොහොමද ගන්නෙ, කොහොමද පිල් එක මිස් වුණොත් කරන්නේ කොහොමද, ඒ හැමදේම ඇසෙස් කරලා ළමයා කන්ෆිඩන්ට් ඉනෆ් නම් ළමයාට ඒ සියල්ල දැනුම් තේරුම් තියෙනවා නම් අපි දෙනවා. ඒක අපි දෙමව්පියන්ට දැනුම් දෙන්නෙත් නැහැ. දරුවෙක් ගබ්සාවකට ඇවිල්ලා කතා කරෝතින් එතනදී අපි බලනවා එතන සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් වෙලා තියෙනවද කියලා. එහෙම නැත්නම් අපි ඒක යොමු කරලා සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් වෙලා නැහැ කියලා තේරෙනවා නම් ඊළඟට ඒ ඇර අනිත් කාන්තාවන්ට يعني අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට ඉතින් ගොඩ වෙලාවට අපේ කල්චරලි අපිට ආගමික වශයෙන් අපි පිළිගන්නේ නැති නිසා මිසක් උනා නිසා මිසක් අවුරුදු 18ට වැඩි ඕනිම කෙනෙක්ට කිසිම ගැටලුවක් නැතුව තමුන්ට ගිහිල්ලා ගබ්සාව කරගෙන ඒක ඇත්තරම තමුගේ ස්වාමීටවත් දැනුම් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට දැන් අනිත් සිද්ධිය තමයි මම විශේෂයෙන් කියනවානේ ලංකාවේදී මම ප්‍රැක්ටිස් කරනකොට දැන් හැමතිස්සෙම කාන්තාවට අවශ්‍ය නම් අපි හිතමු දැන් කොන්ට්‍රාසෙප්ෂන් කිව්වට ඒක තාවකාලික වෙන ස්ථිර පවුල් සැලසුමක් යන්න ඕන නම් එයාගේ ස්වාමි පුරුෂයා අස්සම් කරන්න ඕනේ ලංකාවේදී. මෙහෙදි හිම කතාවක් නැහැ. මෙහෙදි කාන්තාවට අවශ්‍ය නම් මම දැන් දරුවා හැදුවා ඇති කියලා තීරණය කරා නම් එයාට පුළුවන් පර්මනන්ට් ස්ටෙරිලයිසේෂන් එකකට යන්න. කාගේවත් අස්සම් අවශ්‍ය නැහැ. අන්න ඒ වගේ ගොඩක් නිදහස් විදියට මෙහෙ තියෙන්නේ.
ඔව්, අද දවසේදී මේ ඔස්ට්‍රේලියාවේ උපත් පාලනය සහ ගබ්සාව සම්බන්ධයෙන් කාන්තාවකට සෞඛ්‍ය පද්ධති තුළ ලබා ගත හැකි සේවා මොනවද සහ ක්‍රමවේදයන් මොනවද කියන කාරණය සම්බන්ධ වැදගත් සාකච්ඡාවක් තමයි අපි ඔබ වෙත ගෙනාවේ. ඒ සඳහා අප සමග සම්බන්ධ වුණේ මෙල්බර්න් නුවර සිට වෛද්‍ය මංජුලා රත්නභාරති මහත්මිය. ඔබතුමිට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැදගත් කරුණු කාරණා SBS සිංහල ගුවන් විදුලිය සමග සම්බන්ධ වී මේ තොරතුරු බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි අතිනි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.